ඔව් ගෑන්ත කරන තිලමත්
අපි ඉල්ලීමක් කරනවා අද කාල වේලාව ගත වෙච්ච නිසා දිවාහාර වේලාවත් ලබා දෙන්න කියලා.
සභාව එකඟද? යෝජනා පිළිබඳ දැනුම දිනට නියමිත කටයුතු අංග විෂය අංක 1 බෙදුම් නඩු ගරු අධිකරණ ඇමතුමා ඔබතුමාට
ගරු නියෝජ්‍ය කතානායක 1 සහ 2 න්‍යාය පත්‍ර 1 සහ 2 ඉදිරිපත් කරනවා.
හොඳයි. විවාදයේ ආරම්භ කිරීම ගරු අමාත්‍යතුමා ඔබතුමාට මිනිත්තු 22ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අද දිනේදී ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 21 දරන බෙදුම් නඩු පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම් පත මම ඉදිරිපත් කරනවා. වගේම 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීම විශේෂ විධිවිධාන පනත සංශෝධනය කිරීම පිණිස වූ පනත් කෙටුම් පතත් ඉදිරිපත් කරනවා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි බෙදුම් නඩු නීතිය සංශෝධනය කිරීම සඳහා දීර්ඝ කාලයක් තිස්සේ තිබුණු අවශ්‍යතාවයක් අනුව මේ සංශෝධන කෙටුම්පත් කරලා තිබෙනවා. මේ සඳහා අපි නීති ශාස්ත්‍රයේ විශාල අධ්‍යක්ෂීම් තිබෙන ජනාධිපති නීතිඥවරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් දීර්ඝ කාලයක් තිස්සේ ඉතා ගැඹුරින් අධ්‍යයනය කරලා තමයි මෙම කෙටුම්පත අපි ඉදිරිපත් කරන්නේ. එම නන් ලැයිස්තුවත් මම සභාගත කරනවා මේ අවස්ථාවේදී හැන්සාඩ් එකට. මේ සංශෝධනය මගින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන්නේ සමහර යල්පැන ගිය නීති ප්‍රතිපාදන නිසා අපේ රටේ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාදාමයේ විශාල ප්‍රමාදයක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම නඩු ප්‍රමාදය ගැන අපි කතා කරනකොට බෙදුම් නඩු සම්බන්ධ ප්‍රමාදය ඉතාමත්ම විශේෂිතයි. හේතුව අනෙකුත් සෑම නඩුවකටම වඩා වැඩි කාලයක් කල්ලැදෙන නඩු වර්ගය තමයි මේ බෙදුම් නඩු. ඒකට බලපාන හේතු ගණනාවක් තියෙනවා. මොකද සාමාන්‍යයෙන් ඉඩම් නඩුවක් සම්බන්ධයෙන් අධිකරණය නඩු තීන්දුවක් දුන්නට පස්සේ ඒ නඩු තීන්දුවට බැඳී සිටින්නේ ඒ නඩුවේ පාර්ශ්වකාරය විතරයි. එතකොට බෙදුම් නඩුවක් සම්බන්ධයෙන් නීති ස්ථාවරය ඊට වැඩිය වෙනස්. බෙදුම් නඩු තීන්දුවකින් යම් ඉඩමක් සම්බන්ධව නඩු තීන්දුවක් දුන්නොත් ඒ ඉඩමට ඒ නඩුවට පාර්ශ්වකාරය වෙන කෙනෙක් වුණත් නොවුන කෙනෙක් වුණත් මේ ඒ නඩු තීන්දුවෙන් බැඳී සිටිනවා. ඒ කියන්නේ ලෝකයාම බැඳ තබන නඩු තීන්දුවක්. That is judgment in rem. සාමාන්‍යයෙන් අනිත් නඩුවල තියෙන judgment in persona. නඩුවේ පාර්ශ්වකරුවන් ඒ තීන්දුවට යටත්. නමුත් බෙදුම් නඩු තීන්දුවක් කියන්නේ judgment in rem. ඒ කියන්නේ ලෝකයම බැඳ තබනවා. ඒක නිසා අධිකරණයට තීන්දුවක් දෙනකොට 100%ක්ම හිමිකම් පිළිබඳව සොයලා බලලා පරීක්ෂා කරලා තමයි තීන්දුවක් දෙන්න වෙන්නේ. ඒක නිසා ඒ සඳහා තිබෙන ක්‍රියාදාමය ඉතාම දීර්ඝයි. ඉතින් ඒ දීර්ඝතම ක්‍රියාදාමය පහුගිය කාලේ සමහර නඩු තීන්දුවත් එක්ක තවත් දීර්ඝ වෙලා තියෙනවා. තවත් ව්‍යාකූල වෙලා තියෙනවා. එතකොට ඒවා නිවැරදි කරගන්නත් තිබෙන අඩුපාඩුකම් යල්පැන ගියේ නීති තත්ත්වයන් වෙනස් කරන්නත් තමයි අපි මේ වෙනකොට අනපනත් 50කට වැඩිය සම්මත කරලා තියෙනවා. මේ පහුගිය මාස 18ට මේ යල්පැන ගියපු අවුරුදු 100 150 පැරණි නීති දිහා සමහරව අපි ඇහැරලා බැලුවේ මේ පහුගිය කාලේ විතරයි. විශේෂයෙන්ම වංචනික ඔප්පු ලියනවා, වංචනික අන්තිම කැමැති පත්‍ර, වංචනික පවර් ඔෆ් ඇටර්නි, මේ සියලු නීති අපි සංශෝධනය කරලා තියෙනවා. එතකොට මේ බෙදුම් නඩු නීතියේ විශේෂයෙන්ම අපි සංශෝධනය කරන කරුණුවා කෙටියෙන් සඳහන් කරන්න කැමැති එක කරුණක් තමයි මේ බෙදුම් නඩු නීතියේ යම් කිසි ඉඩමක් බෙදීමට નિયમિત වුණාට පස්සේ නඩුවක් පවරලා ඒ පිළිබඳව දැනුම් දෙන ක්‍රමයක් තියෙනවා. සිතාසියවනවා. එතකොට අඬබෙර ගහලා ඒ අසල්වැසියන්ට ඒ පිළිබඳව දැනුම් දීමේ ක්‍රමයක් තියෙනවා. ඉතින් අද කාලේ ගත්තම මේ අඬබෙර ගැසීම කියන එක එක පැත්තකින් ප්‍රායෝගික නැහැ. එහෙම එකක් කරයි කියලා ඒ තොරතුරු හරියට sannivedanaya වෙන්නේ නැහැ. ඉතින් නූතන දියුණු තාක්ෂණය අපි එකට යොදා ගන්න යෝජනා කරලා තියෙනවා. ඒ වෙනුවට දැනුවත් කිරීමේ කාර්ය සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම බැනර් ප්‍රදර්ශනය කිරීම මගින් එම ඉඩමේ සහ ඒ අවට ප්‍රදේශයේ ඒ ඉඩම සම්බන්ධව හිමිකම් ඇති ඕනෑම කෙනෙකුට ඇවිල්ලා ඉදිරිපත් වෙන්න කියලා දැන්වීම නිකුත් කිරීම සිදු කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපාදන මේ කෙටුම්පතට ඉදිරිපත් කළා. ඒ විනිසුරුවරයා විසින් දැනුම් නියමිත කාල අවම කාල මේකේ සඳහන් කරලා තියෙනවා සති 6 මාස 2 3. එක එක කාර්යයට ඒ කාල සීමාවට අඩු නොවන කාලයක් තමයි අධිකරණයෙන් නියම කරන්නේ. එතකොට ඒවා නිශ්චිතව තියෙනවා. ක්‍රමවේදය තමයි මේකෙන් අපි වෙනස් කරන්නේ දැනුම් දීම සම්බන්ධයෙන්. අනිත් එක තමයි
ඕඩර් ප්ලීස් මුලා සෙනසඳා කරු වසන්තය අප බණ්ඩාර.
ගරු සභාපතිතුමනි, ඊළඟට මිනින්දෝරුවරේ ගිහිල්ලා උසාවි කොමසාරිස්වරයෙක් විදිහට මනින අවස්ථාවේදී ඉඩම ඒ නඩුවට අදාළ පාර්ශ්වකරු ආවද ඒගොල්ල මොනවද ඉදිරිපත් කරේ කියන එක වාර්තාගත කරනවා. සමහර අවස්ථාවලදී ඒ නඩුවට ඔවුන් පාර්ශ්වකාරයෝ නොවේ, නමුත් ඔවුන්ටත් හිමිකම් තියෙන අයත් මේකට එනවා. එතකොට ඒ අයගේ ප්‍රකාශනයන් ඒගොල්ල ඉදිරිපත් කරන හිමිකම් පෑන් යනාදිය මිනින්දෝරුවරු සඳහන් කරන්නේ නැහැ. මොකද නීති අවශ්‍යතාවයක් නැති නිසා. ඒක නඩුවේ පාර්ශ්වයක් නොවී සමහරලාට වංචනිකව පවරන නඩුත් තියෙනවා. අවශ්‍ය පාර්ශ්වකාරුවෝ ඒකට ඇතුළත් නොකර. එතකොට ඒ වගේ අවස්ථාවක පාර්ශ්වකරුවන් පමණක් නෙවෙයි වෙනත් කුමන හෝ තැනැත්තෙක් කැවිල්ලා තමන්ගේ අයිතියක් ඉදිරිපත් කරනවා නම්, හිමිකම් පෑමක් කරනවා නම්, ඉඩම සම්බන්ධව අයිතියක් වෙන්න පුළුවන්, ඉඩමේ කරන ලද වැඩි දියුණු කිරීම පිළිබඳව වගා අයිතිය පිළිබඳව වෙන්න පුළුවන්, ගොඩනැගිලි දි කිරලා ඒගොල්ල වියදම් කරපු මුදල් වෙනුවෙන් තියෙන අයිතියක් වෙන්න පුළුවන්. ඒ ඕනෑම අයිතියක් මිනින්දෝරුවරයාට ඉදිරිපත් කරොත් මූලික වටමනින අවස්ථාවේදී ඔහුගේ දිවුරුම් ප්‍රකාශයේ සඳහන් කරන්න ඕන අහවල් තැනැත්තන් ඇවිල්ලා මෙන්න මේ ආකාරයට හිමිකම් පෑමක් ඉදිරිපත් කරා කියලා. එතකොට අධිකරණයේ නඩු විභාගයේදී සම්බන්ධයක් නැතිව ඇවිල්ලා කිව්වත් ඔහු සඳහන් කරන්න ඕන. මොකද අධිකරණයෙන් තමයි තීන්දුව කරන්නේ. සම්බන්ධයක් නැති කෙනෙක් දැනුත් එනවා, ඇවිල්ලා කියනවා මේක අපිටත් අයිතිය තියෙනවා කියලා. බලනකොට ඉතාමතාම කරනවා. ඒ වගේ වෙලා ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද එහෙම ඇවිල්ලා ඉදිරිපත් කරොත් ඔහුට අවස්ථාවක් තියෙනවා අධිකරණයට කියලා හිමිකම් ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. ඕනෑ තරම් නඩුවල එහෙම එනවා, දැනටත් එනවා, සිය ගණන් එනවා. ඒක තමයි ඒක ප්‍රධාන හේතුවක් වෙනවා. ඒක තමයි මම කිව්වේ මේ ප්‍රමාදයට හේතුව මේ නඩුවල තියෙන තීන්දුවල තියෙන බලපෑමේ ස්වභාවය. මම කාට හරි කෙනෙකුට ඉඩම් නඩුවක් පැවරුවොත් එම අධිකරණයේ තීන්දුව කරනවා. ඒක මටද අයිති විත්තියටද? හැබැයි ඒකේ අපි දෙන්න විතරයි බැඳෙන්නේ. දැන් බෙදින් නඩුවකදී යම් කිසි තැනැත්තන්ට මේ ඉඩම හිමි කියලා තීන්දුවක් දුන්නොත් ඇත්තටම අයිතියක් තියෙන කෙනෙකුට ඒක දීලා නැතත් ඔහු බැඳෙනවා. හැබැයි ඌට වෙනම ප්‍රතිකර්ම තියෙනවා බෙදුම් පනත යටතේ. ඒක වැරදි විදියට හිතාමතා හිමිකම යටපත් කරලා නම් නඩුව ගෙනිහිල්ලා තියෙන්නේ. ඌට ඔහුගේ අහිමිවුණු කොටසේ වන්දිය ලබා ගන්න පුළුවන් ඒ වංචාව කරපු පුජ්‍යලයන්ට විරුද්ධව. ඉතින් ඒ අනුව තමයි මේ සංශෝධන අපි ඉදිරිපත් කරන්නේ. වඩාත් වගකීමෙන් සහ ඉක්මනට බෙදුම් නඩු විශේෂයෙන්ම දීර්ඝ කාලයක් ගත වෙන නිසා මේක ඉක්මන් කරන්න ඕන. අනිත් එක තමයි බෙදුම් නඩු පනත යටතේ නඩු තීන්දුවක් දුන්නම ඒක ක්‍රියාත්මක විය යුතු කාල සීමාවක් නැහැ. සමහරලාට අවුරුදු 10 ගිහිල්ලා වෙන්න පුළුවන්, 20 ගිහිල්ලා, 30 ගිහිල්ලා සමහරු අධිකරණවලට ඇස්කීසි ක්‍රියාත්මක කරන්න ඉල්ලනවා භුක්තිය ගන්න. එහෙම භුක්ති ගන්න ගියපුවාම සමහරලාට කාලය දීර්ඝ වශයෙන් ගත වෙච්ච නිසා ඒ තැන්වල සමහරු ගෙවල් හදලා පදිංචි වෙලා ළමයින්ගේ ළමයිත් පදිංචි වෙලා කාලයක් තිස්සේ ඒගොල්ලෝ ඉන්නවා. ඉතින් ඒ වගේ තැනකට ගිහිල්ලා භුක්තිය ගන්න ගියපුවාම සමහරලාට අවසන් වෙන්නේ මිනි මැරුම් වලින්. ආපහු නඩු යනවා. ඉතින් නමුත් සිවිල් නඩු නීතියෙත්, මුදල් හිමිකම් පෑම් නඩු නීතියෙත්, ඒ වගේම උකස් නඩු නීතියෙත් නඩු තීන්දුවක් ගත්තොත් ක්‍රියාත්මක කිරීමේ කාල සීමාව වසර 10යි කියන එක නිශ්චිතයි. මේ නීතියේ යම් අඩුපාඩුවක් තියෙනවා. ඒක නිසා මේකෙත් ඇස්කීසි ක්‍රියාත්මක කිරීමේ කාලය වසර 10 දක්වා සීමා කරනවා. මොකද ඒක කාලාවරෝධී නීතියටත් එක්කත් ගැලපෙනවා, සැසඳෙනවා. ඒක උපරිම කාලේ. උපරිම කාලේ නීති අනුව අවුරුද්දක් ඇතුළත ඇස්කීසි ක්‍රියාත්මක කරන්න ඕන සිවිල් නඩු විධාන සංග්‍රහය අනුව. අවුරුද්දෙන් පස්සේ ඒක ක්‍රියාත්මක කරන්න ඉල්ලනවා නම් අධිකරණයට හේතු දක්වන්න ඕනයි ප්‍රමාදුනේ කියලා. එතකොට ඒ නීති ප්‍රතිපත්ති ක්‍රියාත්මක වෙනවා අධිකරණේ. නමුත් ඔහු යම් කෙනෙක් දීර්ඝ කාලයක් නඩු කියලා අයිතිය ලබා ගත්තට පස්සේ අවුරුද්දක් ඇතුළත භුක්තිය ගත්තේ නැහැ කියලා ඔහුගේ නඩු තීන්දුව අවලංගු කිරීමක් කරනවා නම් ඒක සාධාරණ නැහැ. ඒක නිසා තමයි මේ 10 කාලයේ මේක අද ඉන්නේ. අවුරුදු 150කටත් වැඩි පැරණි කාලයේ පටන් සිවිල් නඩු විධාන සංග්‍රහයේත් මේක තියෙනවා.
තීන්දුව ගරු සභාපති
ආණ්ඩුකමරමැතිතුමා
නඩුව අහලා තීන්දුව කල් තියලා තියෙනවා තීන්දුව ප්‍රකාශ කරන්න නැතුව. ඔන්න මං කියන්නේ මේකට සම්බන්ධ නොවුණත් මං කියන්නේ මේ නඩු ප්‍රමාද වීමේදී ඒකත් විශාල බලපෑමක් ඇති කළා කියලා මට හිතෙන්නේ.
ඒක ඇත්ත මේ ගරු සභාපතිතුමනි සමහර නඩු මහේස්ත්‍රාත් අධිකරණවල නම් එච්චරම නැහැ. නමුත් ඔය දීර්ඝ වශයෙන් ඇදෙන සිවිල් නඩු වගේ ඒවයි සමහරලාට ඉහළ අධිකරණවලත් නඩු අහලා තීන්දුවට දින නියම කරනවා. ඒ දින නියම කරලා සෑහෙන කාලයක් ගත වෙනවා. එක් අවස්ථාවක ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් දුන්නා. ඒ නඩු තීන්දුවේදී මතු කරපු කාරණේ තමයි ඒ නඩුව අහලා ඉවර කරලා නඩු තීන්දුව දුන්නේ විනිසුරුතුමා අවුරුදු දෙකකට පස්සේ. එතකොට ශ්‍රේෂ්ඨාධිකරණේ නිගමනයකට එනවා එච්චර කාලයක් ගියාට පස්සේ මේ විනිසුරුතුමාට ඒ සාක්ෂි දීපුවා ගැන මතකයක් තියෙන්න බෑ. ඒ හේතුව මතමයි නඩු තීන්දුව අහෝසි කරා. නමුත් ඒක නිරන්තරයෙන් ඒක වෙන්නේ නැහැ. මොකද ඒකට මිනිස්සුන්ට තවත් වියදම් කරගෙන අධිකරණවලට අභියාචනා කරගෙන කරන්න බැරි ප්‍රශ්නේ ප්‍රායෝගිකව තියෙනවා. හැබැයි ඒක සාධාරණයි. විනිසුරුවරයෙක් නඩුවක් අහලා ඉවරනාට පස්සේ නඩු සිය ගාණක් අහන විනිසුරුවරු මේ හැම එකක්ම අවුරුදු දෙක තුන හතර ඈත කාලෙට මතක තියාගන්න එක හරි අමාරුයි. ඒ නිසා සාධාරණ කාලයක් තුල දිය යුතුයි. මේ පිළිබඳව දැඩි කතිකාවතක් තියෙනවා. පහුගිය සතියේදී මේ ගරු විපක්ෂ නායකතුමාගේ පැත්තෙනුත් මේක මතු කරා. මේ පිළිබඳව යම් ප්‍රමිතියක් යම් නීතියක් සැදීමේ අවශ්‍යතාවය තියෙනවද නැද්ද කියලා මම හිතන්නේ අපි සාකච්ඡා කළ යුතු කාරණයක්. දැන් මූලික අයිතිවාසිකම් නඩුවල තියෙනවා මාස දෙකෙන් නඩු තීන්දුව දෙන්න ඕනේ කියලා. නමුත් අවුරුදු නඩු අහන්නම අවුරුදු 3-4 ගත වෙනවා. ඒක නම් සිද්ධ වෙන්නේ නැත්තේ විවස්ථාදායක ඒ නීතිය හදනකොට ආණ්ඩු ක්‍රම විවස්ථාව හදනකොට ඒ විවස්ථා සම්පාදකයෝ කවදාවත් බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වගේ දාස් ගණන් මූලික අයිතිවාසිකම් නඩු ගොඩ ගැහි කියලා. නමුත් දැන් ගොඩ ගැහිලා තියෙනවා. එමනම් ඒකට සුදුසු විකල්පයක් අපි මේ දිනවල සාකච්ඡා කරනවා. මං හිතන්නේ ඒක පාර්ලිමේන්තුවේ කාගෙත් වගකීමක්. මේ සමහර නඩු පොලිස් නිලධාරියෙක් රෝල බැලුවත් මූලික අයිතිවාසිකම් යන නඩුත් තියෙනවා. ඒක අහන්නත් ඕන ශ්‍රේෂ්ඨාධිකරණේ. ඉතින් බරපතල මූලික අයිතිවාසිකම් නඩු තියෙන උල්ලංඝනය වීම නඩු තියෙන ඒක අහන්නත් ඕන ශ්‍රේෂ්ඨාධිකරණේ. එහෙම තමයි මේ නඩු ගොඩ ගැහිලා තියෙන්නේ. ඒක නිසා මේ අධිකරණ බලය පිළිබඳව ඉදිරියේදී අපි කතිකාවතක් ආරම්භ කරනවා. සමහර අධිකරණ බල බලය මහා අධිකරණයට දෙනවද අභියාචනය අධිකරණයට දෙනවද කියලා එක කතිකාවතක් තිබෙන්න ඕන කාලේ හරි. අනිත් එක තමයි පෞගිය දවස්වල ශ්‍රේෂ්ඨාධිකරණේ දීපු නඩු තීන්දුවක් නිසාම තමයි මේක වෙන්නේ. හුඟක් අධිකරණවල බෙදුන නඩු කොට ගහලා තියෙනවා ඉදිරියට යන්න බෑ. හේතුව මූලික වැනීම සිදු කර මිනින්දෝරු මහත්මයා ඒ වார்த்தාවක් ඉදිරිපත් කරාට පස්සේ සමහර වෙලාට කොටස් කඩනකොට හෝ නැවත මැනීමක් කිරීම අවශ්‍ය වුණොත් ඒ කොමිසම නිකුත් කළ යුත්තේ ඒ කොමසාරිස්තුමාට ඒ මිනින්දෝරු මහත්තයාට පමණයි කියලා. එතකොට සමහර අවස්ථාවල ඒ මිනින්දෝරු මහත්තයා එක්කෝ මැරිලා එක්කෝ ඒ මිනින්දෝරු මහත්තයා හොයාගන්න නැහැ. එහෙම නැත්නම් එතුමාට මේ ශාරීරික වශයෙන් මේ දුර්වලයි ක්‍රියාත්මක වෙන්න බෑ. එහෙම වුණාම දැන් නඩු කොට ගහලා තියෙනවා අධිකරණේ. එතකොට ඒ නඩු කවදාවත් ඉවර වෙන්නේ නැහැ. මෙතෙක් තිබුණේ ඒ කොමසාරිස් නැත්නම් වෙන කොමසාරිස් කෙනෙක් ලව්ව මනීම ඉදිරියට කරනවා. නමුත් මේ පනතේ තිබෙන අඩුපාඩුවක් නිසා වෙන්නේ නැති ශ්‍රේෂ්ඨාධිකරණේ එක නඩු තීන්දුවක් දුන්නාම දැන් ලංකාවේම ඒ ජාතිය නඩු ටික ඉර වෙලා. ඒ ටික එළියට ගන්න ක්‍රමයක් නැහැ. ඉතින් මේ සංශෝධනයෙන් අපි ඒකත් බලාපොරොත්තු වෙනවා. ඒකම තමයි අනිත් කාරණය මේ දැන් බෙදුන් නඩුවක පැවති නීතිය අනුව මුල් නඩු තීන්දුව දෙනවා. ප්‍රධාන නඩු තීන්දුව දෙනවා හිමිකම් සම්බන්ධව. හිමිකම් නඩු තීන්දුවෙන් පස්සේ කෙනෙකුට අභියාචනා කරන්න පුළුවන්. ඒ අභියාචනයත් කරොත් ඒකත් ඉවරනාට පස්සේ ඉඩමේ කොටස් කරන්න බෙදුන් නඩු තීන්දුවට අනුව හිමිකම් කොටස් කරන්න ඕන පාටිෂන් ප්ලෑන් එකක් හදන්නට ඕන. එතකොට ඒ පාටිෂන් ප්ලෑන් එක හැදුවපුවාම ඒක විරෝධතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව විමර්ශනයක් කරන්නත් අධිකරණයට බලය තියෙනවා. ඊට පස්සේ ඒ විමර්ශනයෙන් පස්සේ දෙන තීන්දුව වැරදි නම් කවුරු හරි විශේෂ අවසරයක් අරගෙන තමයි ලීව් ටු අපීල් ක්‍රමයට තමයි අධිකරණයට යන්න තිබුණේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණේ නඩු තීන්දුවක් දීලා තියෙනවා මෑතකදී ඒකට විරුද්ධව අවසාන අපැලක් ආපහු යන්න පුළුවන් කියලා. එතකොට වෙන්නේ මේ අබැල් දෙකක් එක නඩුවේ දීර්ඝ ක්‍රියාවලියක්. ඒක සිවිල් මහාධිකරණයට ගිහලා එතනින් ආපහු ශ්‍රේෂ්ඨාධිකරණයටත් යනවා. ඉතින් නඩුවක් එහෙම වුණත් අවුරුදු 30-40 කින්වත් ඉවර කරගන්න බෑ. ඉතින් ඒ අධිකරණයේ දීපු ඒ අර්ථ නිරූපණය අපි නීතියෙන් වෙනස් කරන්න ඕන. නැත්තම් මේ නඩු ඉවර කරන්න බෑ අපිට. ඒ අනුව බෙදුන් නඩුවේ හිමිකම් දෙන මුල් නඩු තීන්දුවට විරුද්ධ අභියාචනයේ යන්න තියෙන අයිතියට කිසි අගතියක් නැහැ. ඒක තියෙනවා. හැබැයි කොටස් කිරීම කොටස් කිරීමේදී ඩිවිෂන් ප්ලෑන් එක හැදුවට පස්සේ ඒ සම්බන්ධව අභියාචනයක් යන්න බෑ. හැබැයි අවසර අරගෙන ඒත් යන්න පුළුවන්. කියන්නේ බරපතල වරදක් තියෙනවා නම් විතරයි අධිකරණය එතකොට අවසරයක් දෙන්නේ. ඔව් ඔව් කොමසාරිස් කෙනෙක්මයි. ඒ කොමසාරිස් මේ දැන් මේ හැම අධිකරණයෙම තියෙනවා පැනල් එකක්. ඒ පැනල් එකේ රෙජිස්ටර් කරලා තියෙන්නේ සම්පූර්ණ බලය තිබෙන අධ්‍යක්ෂින් ඇති මිනින්දෝරුවරු විතරයි. එයින් පිටා යන්න බෑ. හැබැයි ඒ අය පිළිබඳවත් යම් කිසි පිළාවක පරස්පර විරෝධී තත්ත්වයක් තියෙනවා නම් පනත ප්‍රතිපාදන තියෙනවා සර්වේ ජෙනරල්. ප්‍රධාන මිනින්දෝරුතුමාට යවලා එතනින් මන ගන්න. ඒ ක්‍රමවේද තියෙනවා. ඒ අනුව ගරු සභාපතිතුමනි අපි මේ බෙදුම් නඩු පනතට අත්‍යවශ්‍ය කාලීනව අත්‍යවශ්‍ය සංශෝධන ටික තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඊළඟට දෙවනි පනත මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන විශේෂ විධිදාන පනතක් ගරු සියඹලා පිට ඇමතිතුමා පිළිබඳ විස්තර ඉදිරිපත් කරાવી. මේකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ තාවකාලිකව මේ පරාටේ නීතිය අත්හිටවන්න මේ අවුරුද්දේ අවසානය දක්වා. ගරු සභාපතිතුමනි මේක ඉතිහාසයක් තියෙනවා. මේක 1990 ගේනකොට ශ්‍රී ලංකා නීතිඥ සංගමය විශාල වශයෙන් විරෝධතාවයක් පෑවා. අපි ලොකු උත්සාහයක් දරුවා මේක වළක්වන්න. මොකද සාමාන්‍යයෙන් උකස්කරයක් තියලා සුරකුමක් ලෙස මුදලක් ණයට ගත්තට පස්සේ උකස්පනත යටතේ නඩු දාලා ඒ මුදල් අය කරගන්න පුළුවන්. එතකොට ඒ මුදල් අය කරගන්න බැරි නම් ඒ උකසට යටත් දේපල ප්‍රසිද්ධ වෙන්දේසිය විකුණන්න අධිකරණයේ නියෝගයක් දෙනවා. එතකොට ඒ ආකාරයට මුදල් අය කරගැනීමේ ගැටලුවක් තිබුණේ නැහැ. නමුත් ගරු සභාවේ සද්දෙත් එක්ක අමාරුයි මේ.
ගරු සභාව අවධානය යොමු කරන්න ගරු අමාත්‍යතුමාගේ කතාවට.
ගරු සභාපතිතුමනි එතකොට මේ පරාට ක්‍රමය අපි එදා එපැයි කියලා කිව්වේ මේක අයුතු විදියට බලපාන්න ඉඩ තියෙන නිසා. මේක රෝමලන්දේශයේ නීතියේ තියෙන ක්‍රමයක්. දැන් මෙතන වෙනස අධිකරණයක් විසින් ගත යුතු තීන්දුව බැංකුවක අධ්‍යක්ෂක මණ්ඩලයට පවරා දීමක්. ඔවුන් විනිසුරුවරුන්ගේ රාජකාරිය කරනවා. එතකොට මේ බලය දීලා තිබුණා 1940 ගණන් වල ආරම්භ කරපු 38ද කොහෙද ලංකා බැංකුවට. ඒ වගේම මහජන බැංකුවට. අනිත් එක උකස ආයෝජන බැංකුවට. මේ තුනම රාජ්‍ය බැංකු. මේ බැංකු තුනට මේ බලය දීලා තිබුණට එහෙම අපිට ගැටලු මතුනේ නැහැ. මොකද ඒගොල්ලන් සාධාරණ ලෙස හුඟක් උත්සාහ කරලා ගනුදෙනු කරුව නැගිටවන්න උත්සාහ කරලා උන්ට තව ණය පහසුකම් දීලා බැරිම අවස්ථාවකදී විතරයි ඒ වගේ තත්වයකට ගියේ. ඒක නිසා ඒ කාලේ කවුරුවත් ලොකු චෝදනාවක් කරනවා අපි දැකලා නැහැ ඒ රාජ්‍ය බැංකු තුනට. නමුත් මේ ආර්ථිකය විවෘත වුණාට පස්සේ විශාල වශයෙන් අලුත් බැංකු රාශියක් අපේ මූල්‍ය ක්‍රමයට ඇතුල් වුණා. ඒ ඇතුල් වුණ අවස්ථාවේදී තමයි 90 මේ අර රාජ්‍ය බැංකු වලට දීපු බලයම ඒගොල්ලන්ටත් ඕන කිව්වා. ඒ අනුව අධිකරණයට නොගොස් සුරකුමක් නැත්තම් උකස්කරයක් මත ණය ලබා ගත්තොත් බැංකුවේම අධ්‍යක්ෂක මණ්ඩලය රැස් වෙලා තීන්දුවක් ගන්නවා යෝජනාවක් සම්මත කරන්න මේ දේපල මේ ණය ටික අවල් දවසට කලින් ගෙව්වේ නැත්තම් අපි දේපල වෙන්දේසිය විකුණනවා. එතකොට අධිකරණයේ කටයුත්ත තමයි ඒගොල්ලෝ බාරගත්තේ. එතකොට ඊළඟට ඒ දිනයට කලින් ගෙවීම පැහැරියොත් ඊළඟට රිසොලියුෂන් එකක් යෝජනාවක් සම්මත කරනවා අවල් දවස අපි විකුණනවා. එතකොට ඒ පාර්ශ්ව කාර්යයට ඒ පිළිබඳව ඉල්ලීමක් කරන්න පුළුවන්. නමුත් මේ ගැටලුව මතුවෙන්න පහුගිය කාලේ හේතු දෙකක් තියෙනවා. එකක් ඇත්ත වශයෙන්ම මේ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය කියන්නේ ව්‍යවසායකයෝ. කුඩා කර්මාන්තකරුවෝ, මධ්‍ය ප්‍රමාණයේ කර්මාන්තකරුවෝ. එතකොට මේ කට්ටියට මේ අපි දන්නවා 2019 ඉඳලා අපේ ආර්ථිකයේ ලොකු ප්‍රපාතයකට ගියා. එක පැත්තකින් පාස්කු ඉරිදැකෙන් පටන් ගත්තා, ඊළඟට කෝවිඩ් එක ආවා, දේශපාලන අස්ථාවරත්වයක් ගොඩ නැගුණා. එතකොට ලෝකෙටම තිබුණු වෙළඳ රටාව වෙනස් වුණා. එතකොට අපේ ව්‍යවසායකයාට, අපේ කර්මාන්තකරුවාට, අපේ ගොවියට මේ සාමාන්‍යාකාරයට ලබාගත්ත ණය ගෙවා ගන්න බැරි වුණා. ඒක හැමෝටම මූණ දෙන්න සිද්ධ වෙච්ච ප්‍රශ්නයක්. එතකොට දැන් ඒ නිසා අපි විශේෂයෙන්ම කර්මාන්ත අමාත්‍යවරයා විදිහට වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමත් මමත් මීට අවුරුදු දෙකමාරකට තුනකට ඉතර
කලින්
මට ඒක වැඩි කරන්න මේ සභාපතිතුමා තව විනාඩි 5ක් මම අපේ රාජ්‍ය මැතිතුමාගෙන් මම ගන්නම්
ඒක.
එතකොට ඒකදී අපි ඉදිරිපත් කරා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට අපි කරුණු ඉදිරිපත් කරපුවාම අමාත්‍ය මණ්ඩලය එකඟ වුණා වසර දෙකකට මේක මේ අත්හිටවන්න. ඒ අනුව මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යංශය කටයුතු කරා. නමුත් ඒ අවුරුදු දෙක ගත වුණාට පස්සෙත් බොහෝ දෙනෙකුට තාමත් ප්‍රශ්නයක් තියෙනවා මේ මුදල් ක්‍රමානුකූලව නියමිත කාලයේදී ගෙවා ගැනීම අපහසුයි. ඒ අනුව තමයි මේ අවතාවේදී මුදල් අමාත්‍යංශයෙන් මේ යෝජනාව අපිට ලබා දුන්නේ කැබිනට් මණ්ඩලයට ගෙනල්ලා මේක දෙසැම්බර් 31 දක්වා අත්හිටවන්න තමයි මේ යෝජනා කරලා තියෙන්නේ. එතකොට මේ ගරු සභාපතිතුමනි මේක උත්තරේ නෙවෙයි. අපි පිළිගන්නවා මේක උත්තරේ නෙවෙයි, ඇත්තටම මේක පැලැස්තරයක්. මොකද දෙසැම්බර් 31 න් පස්සේ මේ ඔක්කොගේම ආර්ථිකය එකපාරට ගොඩ එන්නේ නැහැ. අනිත් එක තමයි මේක දෙවංකුව කරුණු දෙකක්. එකක් ආර්ථිකයේ තිබුණු පසුබෑම. දෙවෙනි කාරණේ තමයි මේක මේ අයුතු ලෙස භාවිතා කිරීම. සමහර ඔක්කොම බැංකු නෙවෙයි ගරු සභාපතිතුමනි, සමහර බැංකු. තවත් ඒවයි සමහර බැංකුත් නෙවෙයි සමහර බැංකවල නිලධාරීන්. සමහර අවස්ථාවලදී තමන්ගේ ගනුදෙනුකරුවන්ට වැටෙනවා බලාගෙන ඉන්නවා, අත දෙන්න පුළුවන්කම තිබුණාට අත දෙන්නේ නැහැ. එක්කෝ නැත්තම් වෙනත් ක්‍රමයක් පටලවලා ඔවුන්ව වටනවා. එහෙම කරලා වටිනා දේපල ඔවුන් පවර ගන්නවා බැංකුවට. මේක ලොකු අඩුපාඩුවක් තියෙනවා සභාපතිතුමනි. හේතුව මිලියන 1000ක දේපල වුණත් ඒ වෙලාවේ වෙන්දේශීයදී ගණුම්කාරයෙක් නැත්තම් විකිණීමේ සහතිකය ලියාගන්නේ රුපියල් 1000යි වටිනාකම. ඒතර බැංකුව රුපියල් 1000කට තමයි ඒකට මුද්‍ර ගාස්තු ගෙවන්නෙත් නැහැ. බැංකුව රුපියල් 1000කට ඒක ලියා ගන්නවා. ඒතර ඒක ලියාගෙන අපි හිතමු මිලියන 100ක් වටින දේපල කියලා. සමහරලාට සතියෙන් දෙකෙන් මිලියන 50ට කාට හරි විකුණනවා. ඒ විකුණන්නේ තමන්ගේ කෙනෙකුට. ඊළඟ සතිය දෙක යනකොට මිලියන 50ක මිලියන 100ට තව කෙනෙකුට විකුණනවා. ඒ අතරමැද ලාභ ගන්න ක්‍රමයක් තියෙනවා. මම මේ කියන්නේ මේ බැංකුව ඔක්කොම කරනවයි කියලා නෙවෙයි. එහෙම අවස්ථාවල් මම පින හිටපු නඩුහබ ගණනාවක මම මේ මට තියෙන අත්දැකීම කියන්නේ. ඒ සේවාදායකව ඇවිල්ලා ඉදිරිපත් කරපු කරුණු මේ. එතකොට මේක අවභාවිතය. මේ නීතිය අවභාවිතය වළක්වන්න ඕන. ඒ සඳහා ගරු සභාපතිතුමනි මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ කාටත් වගකීමක් තියෙනවා මේ පිළිබඳව දීර්ඝව අධ්‍යයනයක් කරන්න. මේ වගේ අවස්ථාවකදී බැංකුවට තනිකරම හිතුවක්කාර ලෙස තනි තීරණයක් ගන්න නොදී ගනුදෙනුකාරයාට අවස්ථාවක් ලබා දෙන්න ඕන තමන්ගේ කරුණු ඉදිරිපත් කරන්න. ඒ කරුණු ඉදිරිපත් කිරීම සඳහා යම් මැදිහත් වීමක් ඕන. දැන් සමහර කර්මාන්තවල අපි දකිනවා ඔම්බුඩ්ස්මන් කියලා ඉන්නවා. ද ෆයිනෑන්ෂල් ඔම්බුඩ්ස්මන්, ඉන්සූරන්ස් ඔම්බුඩ්ස්මන්. ඒ වගේ යම් කිසි බල අධිකාරියක් තියෙන්න ඕන මේ ගනුදෙනුකරුවෝ හිතාමතා නෙවෙයිනේ මේ හුඟක් ඒවා 99%ක්ම හිතාමතා නෙවෙයි මේවා. නමුත් බැංකු කියන්නේ මේවා මේ ඉන්ටෙන්ෂනල් ඩිෆෝල්ට් කියලා. කවුද මේක සභාපතිතුමා තීන්දු කරුවේ? එහෙම තීන්දු කරන්න කෙනෙක් නැහැ. ඉන්ටෙන්ෂනල් නෙවෙයි මේ 99%කටත් වැඩිය මේක වෙන්නේ. ඒගොල්ලන්ට ආර්ථිකයේත් එක්ක තියෙන ප්‍රශ්නෙත් එක්ක ගෙවා ගන්න බෑ. අනිත් එක බැංකු තේරුම් ගත්තේ නැති ප්‍රශ්නයක් තියෙනවා මේ සභාපතිතුමනි. බැංකු කල්පනා කරන්නේ නැහැ මේ කර්මාන්තකාරයෝ හිටියොත්, මේ ව්‍යවසායකයෝ හිටියොත් විතරයි බැංකුවට සල්ලි එන්නේ. නැත්නම් කවුද බැංකුවල ගිහිල්ලා සල්ලි ඩිපොසිට් කරන්නේ? මේ සාමාන්‍යයෙන් සුළු ව්‍යාපාරිකයෙක්, එහෙම නැත්නම් මේ රජයේ සේවකයෙක් ගිහිල්ලා තැන්පත් කරන සල්ලි වලින් බැංකුවක් දුවන්න පුළුවන්ද? බැංකුවක් දුවන්න ව්‍යවසායකයෝ ඕන. එතකොට මේ වගේ ව්‍යවසායකයෝ ටික එකපාරට කඩාවැටුවට පස්සේ බැංකුකාරින් දන්නේත් නැතුව බැංකුත් කඩාවැටෙනවා. බැංකුව රැකෙන්න ඕන නම්, බැංකුවේ ආර්ථිකය තබා ගන්න ඕන නම් හැම බැංකුවකම වගකීම තියෙන ව්‍යවසායකයෝ ටික ආරක්ෂා කරන්න ඕන. ව්‍යවසායකයෝ ශක්තිමත් කරන්න ඕන. ව්‍යවසායකගේ ආර්ථිකය ශක්තිමත් වෙන තරමට තමයි හැම බැංකුවකම ආර්ථිකය ශක්තිමත් වෙන්නේ. ඉතින් ඒක නිසා මේක මේ ඒකපාක්ෂිකව බලලා අර මේ අර රත්තරන් කිකිලිගේ මේ බිත්තරේ එක සැරේ ගන්න ගිහිලා කිකිලි මැරුවා වගේ වැඩක් මේ වෙන්නේ. එක සැරේ ඔක්කොම මෙයාගේ දේපල ටික අත්පත් කරගෙන මේ මිනිහගේ ව්‍යාපාරය කඩාවැටෙනවා. ඒ කඩාවැටලා ටික දවසක් යනකොට බැංකු ක්‍රමයට මුදල් එන්නේ නැහැ. ඉතින් මං හිතනවා බැංකු මීට වැඩිය මේක පිළිබඳව කල්මනාකාරී වෙන්න ඕන. ඒ නිසා මේක මේ ඒකපාක්ෂික නෙවෙයි, දෙපැත්තම හිතලා මේ පිළිබඳව යම් කිසි අතරමැදි ක්‍රියාදාමයක් යාන්ත්‍රණයක් ඕන. ඇත්ත වශයෙන්ම ගනුදෙනු කරුවෙකුට සාධාරණ හේතුවක් මත නියමිත දිනයට ණය මුදල් ටික ගෙවා ගන්න බැරි වුණොත් ඒ මිනිස්සයා රීස්ට්‍රක්චර් කරලා නැවතත් ආපහු පණ ගන්නලා ඒ මිනිස්සට ව්‍යාපාරයක් කරගෙන යෑම සඳහා අතහිත දීලා අන්තිමම අමාරු වෙලාවට ආවොත් නැත්තම් වංචනිකව කරොත් මේක කවුරුත් එපයි කියන්නේ නැහැ සභාවෙතුමනි. වංචනික පුජ්‍යලෙක්ගේ දේපල විකුණන්නට කවුරුත් දොස් කියන්නේ නැහැ. එහෙම අපිට කියන්න බෑනේ. නමුත් මේ සාදාන අනිත් පැත්තෙන් බලන්න ඕනේ එක ව්‍යවසායකෙක් කඩා වැටුනම සමහර වෙලාවට කී දෙනෙක්ද ඔවුන්ගේ සේවකයෝ. අපි දන්නවා පහුගිය කොවිඩ් කාලේ මම දන්න ව්‍යවසායකයෝ ඉන්නවා. පහුගිය කොවිඩ් කාලේ ව්‍යාපාර නැහැ. ආදායම් නැහැ. තමන්ගේ දේපල විකුණලා පඩි ගෙව්වා මිනිස්සුන්ට. මිනිස්සු 200 300 400 සේවකයෝ ඉන්න ව්‍යවසායකයෝ තමන්ගේ දේපල විකුණ විකුණ පහුගිය කාලේ පඩි ගෙව්වා. අපි ඒක අගය කරන්න ඕන. දැන් මේක බැංකුවට සොච්චම් මුදලක් තමයි. නමුත් අර ඒ සේවයෙන් ජීවත් වෙන මිනිස්සයා රුපියල් 50,000 වෙන්න පුළුවන් 60,000 වෙන්න පුළුවන්. ඒ දරු පවුලක් නඩත්තු වෙන්නේ ඒ සොච්චමෙන් තමයි. ඉතින් ඒ මිනිස්සු ටිකත් මේක ව්‍යවසායකෙක් කඩා වැටුනොත් ඒ ව්‍යවසායකත්වයේ යටතේ ජීවත් වෙන පවුල් කීසියක් කඩා වැටෙනවද? එතකොට ඒ පවුල් 100ට ඒ නඩත්තුවට කවුද වග කියන්නේ? ඒක නිසා මේ සඳහා අතරමැදි යාන්ත්‍රණයක් ඕන විතරක් නෙවෙයි අපිට වැරදිච්ච තැනකුත් තියෙනවා මේ සභාපතිතුමනි. මේ බලතල ඔක්කොම අපි දීලා තියෙනවා මේ පාලනය කරන්න මහ බැංකුවට. මේක කරන්න පුළුවන්ද? මේක ලෝකේ කොහටවත් කරන්න බෑ. එතකොට මේ පාර්ලිමේන්තුව තමයි ඇත්තටම මේ වගකීම බාර ගන්න ඕනේ. දැන් මහ බැංකුවට කොහොමද මේක කරන්නේ? පහුගිය අවුරුදු 20-30 ප්‍රධාන විශාල වශයෙන් මුදල් එකතු කරපු මූල්‍ය සමාගම් කීයක් නම් කඩන් වැටුණද? දැන් පහුගිය කාලේ ඔබතුමා දන්නවා මම මේ නඩුවලත් වෙන හිටියා කළුතර බිලියන 6යි. එක පවුලක් එකතු කරගෙන රට පැන්නා. තව කුරුණෑගල එකක් ළඟදී කඩා වැටුණා බිලියන 22යි. කොහේ තියෙන සල්ලිද කියලාත් වෙලාකට හිතෙනවා.
කාලේ අවසන්යි.
තව විනාඩි 5ක් ගන්නවා සභාපතිතුමනි. මේක වැදගත් නිසා. එතකොට තව අනුරාධපුරයේ පැත්තේ තව එකක් වාර්තා වුණා බිලියන 5යි. එතකොට මේ මිනිස්සුගේ සල්ලි අපි කනගාටු වෙනවා. ජනතාවත් ඇයිද දන්නේ මේකට යන්නේ? ඉතින් ජනතාව බලන්නේ බැංකු පොලියට වැඩිය දශමයක් හරි දෙනවා නම් එතෙන්ට ගිහිල්ලා වැඩිපුර ආදායමක් ගන්න තමයි යන්නේ. එතකොට මේ මයික්‍රෝ ෆිනෑන්ස් කියලා අලුත් සිස්ටම් එකක් හදාගෙන සුද්‍ර මූල්‍ය කියලා විශාල වශයෙන් අද සමාජයට විශාල පහරක් එල්ල වෙලා තියෙනවා. මම දැක්කා මාධ්‍යයේ මේ වැඩි ජනතාව අපේ ආදිවාසී ජනතාවගේ පවුල් වලටත් මේක බලපාලා ඒගොල්ලත් ණයකාරය වෙලා ඒගොල්ලන්ටත් ඔළු උස්ස ගන්න බෑ. මේක සමාජයේ වනසන ව්‍යසනයක් වසංගතයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේක අපි මුදල් අමාත්‍ය මේ මහ බැංකුවට පවරලා ඒගොල්ල කරනකම් හිටියට මේක කෙරෙන්නේ නැහැ. ඒගොල්ලන්ට කරන්නත් බෑ ප්‍රායෝගිකව. එහෙම යාන්ත්‍රණයකුත් නැහැ. නිසා මේකට වෙනමම යාන්ත්‍රණයක් තියෙන්න ඕන. දැඩි නීති රාමුවක් යටතේ මේ සුද්‍ර මූල්‍ය ආයතන පිළිබඳව හොඳ පාලනයක් කරන්න හැම එකකටම අවසර දීමේ යාන්ත්‍රණයක් තියෙන්න ඕන. ඒගොල්ලන්ගේ ක්‍රමවේදය, ඒගොල්ලන්ගේ සුදුසුකම, ඒගොල්ලන්ට ආයෝජනය කරන්න තිබෙන මුදල් ප්‍රමාණය, ඒකේ තියෙන ෆීසිබිලිටි එක, එහෙම ව්‍යාපාරයක් ආරම්භ කරපුවාම ඒක පවතින්න පුළුවන් එකක්ද? ඒ මොනවත් නැතුව කම්පැනියක් රෙජිස්ටර් කරනවා අපි සුද්‍ර මූල්‍ය කියනවා. ඉතින් ඒක නිසා අද මිලියන මං හිතන්නේ මිලියන ජනගහණයෙන් 4 to 1 වැඩිය අද දැඩි ලෙස පීඩාවට පත් වෙලා තියෙනවා. එතකොට ඒ පීඩාවෙන් ගොඩ ගැනීම සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය අපි ඉදිරියේදී සකස් කළ යුතුයි. ඒ අනුව අපි අද දිනේදී මේ පනත් කෙටුම්පත හරහා බලාපොරොත්තු වෙනවා ව්‍යවසායක ප්‍රජාවට මධ්‍යම සහ සුළු කර්මාන්තකරුවෝ ඒ වගේම කෘෂි ශාස්ත්‍රයේ ව්‍යවසායකයින් ඔබෝම අපේ රට ගොඩ ගැනීම සඳහා තිබෙන එකම ක්‍රියාමාර්ගය තමයි අපේ කෘෂි කර්මාන්තය සහ කර්මාන්ත දියුණු කරන එක. අද අපේ කෘෂි කර්මාන්තය හැකිලිලා තියෙනවා. කර්මාන්ත ශාස්ත්‍රය හැකිලිලා තියෙනවා 8% to 32% දක්වා. අපිට මේ සේවා ආර්ථිකයේ 80% තියාගෙන මේ ගමන දුර ගමනක් යන්න බෑ. එහෙනම් අපේ ආර්ථිකය ගොඩ ගන්න අපි කෘෂිකර්මාන්තයත් කර්මාන්තංශයත් දියුණු කරන්න ඕන. ඒ සඳහා ව්‍යවසායකයන් කර්මාන්තකරුවන් කෘෂි ව්‍යාපාරිකයන් ආරක්ෂා කරන්න ඕන. ඉතින් ඒ සඳහා සමාජයේ සෑම කෙනෙකුගේම දායකත්වය ලබා දෙන්න ඕන. ඉතින් අද දිනේදී අපි බලාපොරොත්තු වෙන්නේ දෙසැම්බර් 31 දක්වා මේ පරාටේ ක්‍රමය මගින් ව්‍යවසායකින්ගේ දේපල අත්පත් කරගෙන විකුණන එක නතරකරනද ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා මීට ගැළපෙන නීති ක්‍රමයක් අපි හඳුන්වලා දෙන්න. මොකද අව්‍යාජ ලෙස ගනුදෙනු කරන පුජ්‍යලයන්ට තමන්ගේ ව්‍යාපාර අඩපණ වුණ අවස්ථාවකදී ඒගොල්ල නගා සිටීමේ මේ වැඩපිළිවෙලක් එක තමයි මේක නීතිය ක්‍රියාත්මක වෙන්නට ඕන. ඒ සඳහා සියලු දෙනාගේ සහයෝගය ලැබෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි.
Thank you. Honorable Sajit Premadasa, you have 25 minutes.
ගරු මූලාසනාරෝඩ මන්ත්‍රීතුමනි, සාමාන්‍යයෙන් නීති සම්පාදන ක්‍රියාවලියේ බොහෝ විට ක්‍රියාත්මක වන්නේ රජයේ න්‍යායපත්‍රය, රජයේ අභිමතය සහ රජයේ තීන්දුව තීරණ කරන කරුණු කාරණා. නමුත් අද අපි ආඩම්බරෙන් කියන්නට ඕන, විශේෂයෙන්ම වසර ගණනාවක් මුළුල්ලේ සාකච්ඡා කරපු මාතෘකාවක්, කතා කරපු විෂයක්, විශේෂයෙන්ම පරාටේ නීතිය අත්හිටුවීම, ඒ වගේම පරාටේ නීතිය වෙනස් කිරීම, ප්‍රතිසංස්කරණයට ලක් කිරීම, ඒක අත් වශයෙන් දේශපාලන න්‍යායපත්‍රයට ඇතුල් කිරීමට අපිට ලොකු කාර්යභාරයක් කරන්නට පුළුවන්කම ලැබුණා විපක්ෂයක් හැටියට. විශේෂයෙන්ම අද මම සතුටු වෙනවා මේ සාකච්ඡාව කරන මොහොතේ අත් වශයෙන්ම අපේ රටට දැවැන්ත ශක්තියක් වන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රැසක් අද මේ විවාදය, අද මේ සාකච්ඡාව නිරීක්ෂණයට ලක් කරනවා. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් කර්මාන්තකරුවන් සඳහා අපි ලියත් කරපු දැවැන්ත ප්‍රයත්නයක සුභවාදී ප්‍රතිඵලයක් අද ලැබෙන මොහොතක මම ඇත්ත වශයෙන්ම අපේ ප්‍රයත්නය පිළිබඳ සතුටු වෙනවා. වගේම රජයේ අනුගත වීමත් අපි ඒකත් අගය කරනවා. අපි කොච්චර කතා කරත්, කොච්චර සාකච්ඡා කරත් මේක ව්‍යවස්ථාදායකයේ නීතියක් හැටියට සම්පාදනය නොවුනොත් අදටත් ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් අනාථ භාවයට ලක් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව රජයට ස්තුතිවන්ත වෙනවා. මංගින් ඔබට ගිහිල්ලා මං රජයට ප්‍රශංසා කරනවා අපි ඉදිරිපත් කරන සංශෝධන හතටත් එකඟ වුණොත්. මොකද ඒ තුලින් ඇත්ත වශයෙන්ම මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්ත සුරක්ෂා කිරීමේ ප්‍රයත්නය සත්‍ය වශයෙන්ම තහවුරු වෙනවා. ඉතින් ඇත්ත වශයෙන්ම මේ විපක්ෂයේ දරපු ප්‍රයත්නය ගැන කතා කරනකොට මට මතක් වෙනවා මාටින් ලූතර් කිං විටක ප්‍රකාශ කරා, "If you can't fly then run, if you can't run then walk, if you can't walk then crawl, but whatever you do you have to keep moving forward." පියාඹන්නට නොහැකි නම් දිව යන්න, දිව යන්නට නොහැකි නම් ඇවිද යන්න, ඇවිද යන්නට නොහැකි නම් එවිට බඩගාමින් හෝ ඉදිරියට යන්න. වැදගත් කරුණ වනුයේ ඉටු කරන කවර කාර්යයකදී වුවද නොකඩවා ඉදිරි ගමන නිරත වීමයි. නෙල්සන් මැන්ඩෙලා විටක කිව්වා, "It always seems impossible until it's done." ජයග්‍රහණය සාක්ෂාත් කරගන්නා තෙක්ම කාර්යය ඉටු කළ නොහැක්කත්සේ පෙනේ. Winston Churchill මතකමා කියලා තියෙනවා, "Success is not final. Failure is not fatal. It is the courage to continue that counts." සාර්ථකත්වයේ අවසානය නොවේ, පරාජය අති භයංකර දෙයක්ද නොවේ, වැදගත් වනුයේ නොකඩවා අදාළ කටයුත්තේ නියැලීමේ ධීරිය. මෙන්න මේ සංකල්ප ඇත්ත වශයෙන්ම සමගි ජන බලවේගයත්, සමගි ජන සන්ධානයත් දිරිගැන්වුවා මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් අපේ යුතුකම ඉෂ්ට කරා. ඒ ඇත්ත වශයෙන්ම මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් ඒ අයගේ වරදින් සිදුණු තත්ත්වයක් නෙවෙයි මේ නිර්මාණය වුණේ. ඇත්ත වශයෙන්ම පාස්කු ප්‍රහාරය, ඒ ත්‍රස්ත ප්‍රහාරය, කොරෝනා කෝවිඩ් ආසාදනය, ඒ වගේම බංකොලොත් භාවය, මේ නිර්මාණය වුණු ත්‍රිත්ව ඛේදවාචකයන් තුල ට්‍රිපල් ට්‍රැජඩීස් තුළ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් දැඩි අසහනයකට ලක් වුණා. දැන් බලන්න පොඩ්ඩක් මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ වැදගත්කම. ඔවුන් තමයි මුළු ව්‍යවසායකින්ගෙන් 75% MSMEs. දලදේශීය නිෂ්පාදිතයට ලබා දෙනවා 50-55% අතර දායකත්වය. 145,000 පමණ රැකී රක්ෂා සපේ. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි, රජයේ සංගණනම ඔප්පු කරා මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් මුහුණ දෙන අභියෝග, විඳින දුක, ඒ අයගේ හදවතේ කැකෑරෙන දුක කඳුල වේදනාව, ඒවට බොහෝ දෙනෙක් සවන් දුන්නේ නැහැ. ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර රජයේ සංගණනයක් අඩුව Impact of Economic Crisis on MSMEs කියන වාර්තාව තුළ 59,100ක් තාවකාලිකව වැහිලා, තවත් ව්‍යාපාර 2,400,100ක් ස්ථිර වශයෙන් වැහිලා, කාන්තා ව්‍යවසායකින් සතු ව්‍යාපාර 11,700ක් තාවකාලිකව වැහිලා, 27,600ක් ස්ථිර වශයෙන් වැහිලා, 2018 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂය වන විට මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර විතරක් 48.3%කින් වැහී ගිහිල්ලා. මේ සංගණනට අනුව 2018-2022 වර්ෂ දක්වා ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ රැකියා 245,000 අහිමි වුණා. ඒ විතරක් නෙවෙයි, කොලී අනුපාතයේ ඉහළ යෑම, ආදායම අඩුවීම, නැවත ගෙවීමේ හැකියාව පහළ යෑම, ණයගෙවීම් පැහැර හැරීම මත ආසාදු ලේඛනගත වීම වැනි හේතුන් නිසා ශුද්‍ර ව්‍යාපාර 39.4, කුඩා ව්‍යාපාර 47.3, මධ්‍ය පරිමාණයේ ව්‍යාපාර 50.1%, තව දුරටත් මූල්‍ය පහසුකම් ලබා ගැනීම දුෂ්කර වී ඇති බව අනාවරණය වෙලා තිබෙනවා. දැන් මේ කවුද කියන්නේ? මේ කියන්නේ රජයේම සංඛ්‍යාලේඛන. රජයේම සංඛ්‍යාලේඛන වලින් ඔප්පු වෙලා තිබෙනවා මේ ව්‍යවසායකින් මහා අසීමිත පීඩනයකට, අසහනයකට, දැඩි දුකට කනගාටුවට, බොහොම අමාරුවෙන් තමන්ගේ ලේ දහඩිය වගුරුවලා කැපකිරීම අධිෂ්ඨාන ශක්තිය තුළින් අමාරුවෙන් ගොඩනගාගත්ත ව්‍යාපාර මේ පරාටේ නීතිය හරහා තමන්ගේ වරදක් තුළ නොව අර ත්‍රිත්ව ඛේදවාචකය මුල්වීම තුළ, ඒ තමන් ගොඩනගපු ව්‍යාපාර අහිමිවීම තුළ දස ලක්ෂ සංඛ්‍යාත ව්‍යවසායකින් හිටියේ හැඬූ කඳුලින්. අද අපි සතුටු වෙනවා ඒ අයගේ කඳුළු පිස දමන, ඉවත් කරන නව පනතකට, නව නීති රීති සම්පාදනය කරන්නට හැකියාව ලැබීම ගැන. දැන් මම මතක් කරන්නට කැමතියි, දැන් මට මූලාසනාලුඩ සභාපතිතුමනි බොහෝ විට චෝදනා එල්ල වෙනවා මේ කතා කරනව වැඩි කියලා. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවත් හිටව ජනාධිපතිවත් hina වෙනවා ඒක කියනකොට. හැබැයි මම ඔබතුමාට කියන්න කැමති, ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් පිළිබඳව 2020 පෙබරවාරි 20 වෙනිදා ඉඳලා මං 18 වතාවක් කතා කළා. ඒක අපරාධයක්ද? ඒක නරක දෙයක්ද? කියලා 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 ඌර ලේරහ වෙනකන් කියවලා කරන්න තියෙන උපරිමය කරලා අපිට පුළුවන් වුණා ලොකු දායකත්වයක් ලබා දෙන්න. නැහැයි බැහැයි බලමුයි කියපු කණ්ඩායම නිවැරදි මාර්ගයට යොමු කරන්න. මම පොඩි උදාහරණ ටිකක් කියන්නම්, මොකද මේවා දැනගන්නට ඕන. විජයදාස රාජපක්ෂ මැතිතුමා නම් ඍණාත්මකව මොනවත් කියලා නැහැ. නමුත් බලන්න සේවසිංහ මැතිතුමා කියනවා 2021 සැප්තැම්බර් 22 මම මේ හැන්සාඩ් වාර්තා වලින් කියන. සැප්තැම්බර් 22 2021 මම ශුද්‍ර කුඩාහ මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් කතා කරනකොට කියනවා විපක්ෂ නායකතුමා මතු කළ කාරණා පිළිබඳව ඉතාම සුභවාදී බලාපොරොත්තුවක් ඉදිරි අයවැය ලේඛනය තුළින් මුදල් ඇමතිතුමා ලබා දෙනු ලබයි. ඒ කියන්නේ 2021 සැප්තැම්බර් 22 කිව්වේ. ඉතින් දුන්නු ලොකුම සුභ ආරංචිය අසුභ ආරංචිය රට බංකොලොත් විය. ඒක තමයි සිද්ධ වුණේ. සුභ ආරංචියක් දෙනවයි කියලා අයවැය කතාවේ 2022 රට බංකොලොත් වුණානේ. ඔන්න දුන්න සුභ ආරංචිය. ඉතර අපේ හිතවත් සීමල පිටිය මැතිතුමා පරාටේ බලතල අත්හැරීම් බැංකුවේ ණය අයකර ගැනීමේ හැකියාව අවම කිරීමට ප්‍රධාන හේතු කාරණාවක් වන අතර මෙමගින් එම බැංකුවේ ණය අවදානම ඉහළ යාම හේතුවෙන් බැංකුව බුන්වත් භාවයට පත්වීමේ අවදානමක් ඇති කරයි. මේ ඔබතුමා කරපු ප්‍රකාශය නෑ, ඔබතුමායි කතා නෑ නෑ ඔබතුමායි කතා ගොඩක් ඉන්න මම ඉන්ටරප් කරන්න එපා ඇමතුමා, ඔබතුමාගේ කතාවේ ඔබතුමා උත්තර දෙන්න. එතකොට මම ඔව් ඉතා වැදගත් මගේ කතාවෙන් පස්සේ උත්තර දෙන්න හුඟක් දේවල් තියෙනවා ඔබතුමාට උත්තර දෙන්න. එතකොට මේ කතාව කියනකොට අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ අය පොඩ්ඩක්වත් හිතුවේ නෑ
කරු සංජය
පහුගිය කාලේ කොවිඩ් කාලේ වුණත් බැංකු පද්ධතිය ලැබ
කරු සභාපතිතුමනි මේ පංකෝටි 72 ලක්ෂයක් බැංකුවල ගනුදුරුකාරයෝ ඉන්නවා තැන්පතුකාරයෝ. ඒකෙන් 50%ක් රුපියල් 5000ට වැඩි අඩු මිනිස්සු.
ඔබතුමා කතාවේ ඉදිරිපත් කරන්න.
ඒත් මේ පරාට නීතිය ගෙනා 1990.
ඔබතුමා කතාවේ උත්තර ඉදිරිපත් කරන්න. විපක්ෂ නායකතුමා
සභාපතිතුමා මගේ කතාවට ඉන්ටරප්ට් කරන්න එපා. මම කාගේවත් කතාවලට බාධා කරේ නෑ. මං ආපහු කියනවා මෙතුමා කිව්වද පරාටේ බලතල අත්හැරීම් බැංකුවේ ණය අය කර ගැනීමේ හැකියාව අවම කිරීමට ප්‍රධාන හේතු කාරණාවක් වන අතර මෙමගින් එම බැංකුවේ ණය අවදානම ඉහළ යාම හේතුවෙන් බැංකුව බුන්වත් භාවයට පත්වීමේ අවදානමක් ඇති කරයි. ඒව එහෙම කිව්වා. හැබැයි කොරෝනා කාලෙදී වුවත් මේ රටේ බැංකු පද්ධතිය ලැබපු අධික ලාභය ගැන ඔබතුමා හිතුවේ මම පිළිගන්නවා. අනිවාර්යෙන්ම බැංකු පද්ධතියේ ස්ථාවරභාවයේ හි ස්ථායීකරණය අපි රැකගන්නට ඕන. We can't afford to run on banks. මේ බැංකු පද්ධතිය අපි රැකගන්නට ඕන. හැබැයි අපි පොඩ්ඩක් සමබරව හිතන්නට ඕන. ඩිපොසිටර්ස්ලා ගැන හිතන්නට ඕන. ණයගත්තු MSMEs ගැන හිතන්නට ඕන. shareholders ගැන හිතන්නට ඕන. මේ හැම පාර්ශවයක් ගැනම අපි හිතන්නට ඕන. එහෙම හිතුවේ නැහැ. ඒ නිසා තමයි අපිට සිද්ධ වුණේ 18 වතාවක් මම මේක හැන්සාඩ්ගත කරනවා සභාගත කරනවා 18 වතාවක් මේක ගැන කතා කරා. මම විශේෂ ස්තුතියක් කරන්නට ඕන විශේෂයෙන්ම IMF ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලෝක බැංකුව යුරෝපා හවුල නියෝජනය කරන කොමසාරිස්තුමිය ඒ වගේම විශේෂයෙන්ම මම සඳහන් කරන්නට ඕන ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂක තකෆූමි කඩෝනෝ මැතිතුමා 2023 ජූලි 28 වෙනිදා ප්‍රථම වතාවට මේ රටේ ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ නියෝජිතින් හමු වෙලා ප්‍රථම වතාවට MSMEs වල දුක ඒ උගත් ජපන් ජාතික හොඳ හදවතක් තිබෙන මහත්මයා මූණට මූණ හමු කරන්නට අපට හැකියාව ලැබුණා. ඉතින් මෙතනදී මම කිසිසේත්ම කියන්නේ නැහැ මේ විපක්ෂය කිව්ව හින්දා ADB එක කරයි කියලා. නමුත් අපිත් මේකට දායක වුණා. අපි විවේචනවලට සීමා වෙන්නේ නැතුව අර සුපුරුදු සම්ප්‍රදාන කූල ගෝත්‍රික දේශපාලන ක්‍රමයේ අනුගමනය කරන්නේ නැතුව අපිත් අපේ පංගුව ඉෂ්ට කරා. අපිත් අපේ කොටස ඉෂ්ට කරා. දැන් ADB එක හම් වෙලා IMF එක හම් වෙලා ලෝක බැංකුව හම් වෙලා අර ඉස්සර කාලේ කළා වගේ අපි කේලම් කියලා රටට ආධාර නතර කරේ නැහැ. අපි කිව්වේ ආධාර දෙන්න කියලා. 100 million US dollars එක පැත්තකින් ක්‍රෙඩිට් ගැරන්ටි කිරීම සඳහා අනෙක් පැත්තෙන් පවතින බැංකු ව්‍යුහය හරහා ඒ MSMEs වලට සහයක් හැටියට කාරක ප්‍රාග්ධනය ලබා දෙන්නට මුදල් වෙන් කරා. හැබැයි මම ඉල්ලීමක් කරනවා රජයෙන්, මේන් සිද්ධ වෙලා තිබෙන්නේ අර සුපුරුදු බැංකු පද්ධතිය යටතේ මේ මුදල් ලබා දීම තුළ බොහෝ දුරට බැංකු පද්ධතිය රිස්ක් එකක් ගන්නෙ නැතුව, අවදානමක් ගන්නෙ නැතුව ඒගොල්ලොන්ගේ හොඳම ගනුදෙනු කරුවන්ට මේව බෙදලා දීලා කියනවා ආසියානු සංවර්ධන බැංකුවට ඔව් 100% සාර්ථකයි. මං කියනවා මේ අඩුපාඩුව ගැන රජයේ අවධානය යොමු කරන්න. උගුර ලේරහ වෙනකන් කතා කරලා ආසියානු සංවර්ධන බැංකුවෙන් අපි හැමෝම එකතු වෙලා, එහෙම කියමුකෝ, අපි තනිකරම ගෞරවය ගන්නට යන්නේ නැහැ. අපි හැමෝම එකතු වෙලා මේ ලබාගත්තු ඇමරිකන් ඩොලර්ස් 100 මිලියන් මේවා අර සේෆ් කස්ටමර්ස්ලට, ඒ කියන්නේ ණය පැහැර හැරීම් නොකරපු කස්ටමර්ස්ලට බෙදලා දීම තුළින් මොකද්ද මේ අමාරුවේ වැටලා තියෙන ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට අත්පත් වෙන සෙත. මම ඒක මේ සභාවට අවධාරණය කරලා විශේෂයෙන්ම අපේ රජයේ අදාළ ඇමතිවරුන්ගේ අවධානය යොමු කරලා මේකට යම් කිසි විසඳුමක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මම 18 වතාවක් මේ වැඩියෙන් කතා කරනවා කිව්වනේ. වැඩියෙන්ම කතා කරලා මේ රටේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් වෙනුවෙන් පෙනී සිටින ලැබීම ගැන මම කියන්නේ මම විතරක් නෙවෙයි මගේ කණ්ඩායම. සමගි ජන බලවේගයේ සමගි ජන සන්ධානයේ අපේ කණ්ඩායම, අපේ ආර්ථික කවුන්සලයේ සමාජිකයින්, ඒ සියලුම දෙනා මේ වෙනුවෙන් ලොකු හඬක් නැගුවා. නිසා ඒ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. වැඩියෙන් කතා කරන මම කතා කරපු 18 වෙනි වතාවල් පිළිබඳව හැමෝටම කීවා බලා ගන්නට මම හැන්සාර් ගත කරනවා, සභාගත කරනවා මේ අවස්ථාවේ. ඒ වගේම අපි මේ යෝජනා ඉදිරිපත් කරනකොට ආපහු කිව්වා මෙන්න මෙහෙම කතාවක් අපේ සීමල පිටියේ මැතිතුමා. පරාටේ නීතිය తాවකාලිකව ඉවත් කළොත්, මේක ඔබතුමා කිව්වේ 2023 දෙසැම්බර් 9 වෙනිදා හැන්සාඩ් එකෙන් කියන්නේ. ඔබතුමාගේ වෙලාවෙන් ඔබතුමා උත්තර දෙන්න. පරාටේ නීතිය తాවකාලිකව ඉවත් කළොත් සැබවින්ම ණය ගෙවන්න නොහැකි වුණු පිරිසටයි අයථා විදියට ණය නොගෙවෙන පිරිසටයි කියන දෙගොල්ලොන්ටම එක වාගේ සහනයක් ලැබෙනවා. මේ ඔබතුමා කිව්වේ අපි පරාටේ නීතිය අත්හිටවන්නේ කියනවා. එදා දවසේ ඔබතුමා එහෙම කියලා. අද අපි සතුටු වෙනවා ඔබතුමාල වෙනස් වෙලා තියෙනවා. මේ වෙනස් වෙන එක නරක දෙයක් නෙවෙයි, ඒක හොඳ දෙයක්. මේ සමහරු හිතනවා මේ අපිට වැරදුනා, අපි වෙනස් වුණා, අපි අලුත් වුණා කියන එක නිකන් මදි පුංචිකමක් කියලා. මේ නූතන ලෝකේ Tamanට මොන හරි වැරදුනා නම්, ඔව් අපිට වැරදුනා, අපි පොඩ්ඩක් නම් නිවැරදි වෙනවා, අපි අලුත් පාරක යනවා, ඒක වරදක් නෙවෙයි. ඒ නිසා මේ වගේ ඍණාත්මක චින්තනයක් තිබුණු රාජ්‍ය පාර්ශවය, ඔව් පරාටේ නීතිය වෙනස් කරන්නට ඕන, අත්හිටවන්නට ඕන, මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට හුස්ම ගන්න අවස්ථාවක්, ඔක්සිජන් ටිකක් ගන්න අවස්ථාවක්, කඩා වැටුණු ව්‍යාපාර නැගී සිටවන්නට අවස්ථාවක් ලබා දීම දක්වා ආණ්ඩුව වෙනස් වීම මම දකින හොඳ ලක්ෂණයක් හැටියට. බනිනව නෙවෙයි, වෙනස් වීම ගැන හොඳ කියලා. මේ හොඳ කියනට ඒකත් පොඩ්ඩක් බාර ගන්න. නරකක් නෙවෙයිනේ කියන්නේ. එහෙනම් විශේෂයෙන්ම මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට ඕන, මෙතනින් ඔබට අපි යන්නේ කොහොමද? මෙතනින් ඔබට යන්නට නම් මම ඉදිරිපත් කරන මේ සභාවට අපි amendments 7ක් ඉදිරිපත් කරලා තිබෙනවා. මේ ගෙනාපු පනත වඩාත් ශක්තිමත්ව, වඩාත් ශුද්‍ර කුඩා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ට සෙත සැලසෙන ආකාරයට අපි සංශෝධනය කළ යුතුමයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්නට කැමතියි. දැන් බලන්න විශේෂයෙන්ම මම කියන්න කැමති මේ පරාටේ නීති ඇත්ත වශයෙන්ම යල් පැන ගිය නීතියක්. නූතන ලෝකයේ මෙවැනි නීති භාවිතා වෙන්නේ නැහැ. විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ මේ සඳහා දියුණු නීති පද්ධතියක් හඳුන්වා දීලා තිබෙනවා. චැප්ටර් 11 හරහා එතනින් කරන්නේ ණය ගෙවාගත නොහැකි ව්‍යවසායකින් හා දේපල වෙන්දේසි කිරීම වෙනුවට අදාළ බැංකුමකින් ආයෝජකෙක් හරහා එම ණය ප්‍රතිව්‍යුහගත කර පවත්වාගත හැකි මට්ටමකට වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ එවගේ චැප්ටර් 11 වැඩපිළිවෙළක් අපේ රටේ ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම දැන් මේ කාලවකවානුවකට පරාටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැනේ. ඉතින් ඒක
ඔබතුමාට තව විනාඩි 5ක් තිබෙනවා.
මට තව පොඩ්ඩක් ටයිම් ගන්න පුළුවන්. ඒක ලොකු සහනයක්.
මගේ වෙලාව දෙන්න. මගේ වෙලාව දෙන්න.
ඒක ලොකු සහනයක්. හැබැයි සියඹල පිටියේ මැතිතුමා මේක මොරටෝරියම් එක වගේ වෙන්න බෑනේ. මොරටෝරියම් එක දුන්නා. ඔව් සහනයක් ලැබුණා. හැබැයි ඒ කාලවකවානුව තුළ නැගී සිටින්නට වැඩසටහනක් තිබුණේ නැහැ. මොරටෝරියම් එකෙන් පස්සේ නොගෙවපු ණයයි පොලියයි දඩ පොලියයි වැඩි පොලියයි ඔක්කොම එකහො වෙලා තවත් ණයක් පැටෙව්වා. දැන් එහෙම වෙන්න බෑනේ. දැන් පරාටේ නීතිය తాවකාලිකව අත්හිටවලා ඒ අත්හිටවපු කාලවකවානුව තුළ මේ කඩාවැටුණු කර්මාන්තවලට ව්‍යවසායකින්ට වැඩපිළිවෙලක් අවශ්‍යයි. මොකද වැඩපිළිවෙල? Access to affordable capital. දරා ගත හැකි පිරිවැයකට ප්‍රාග්ධනයට තියෙන ප්‍රවේශය. ඒ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වෙන්නට ඕන. ඇත්ත වශයෙන්ම අද මේ විවාදයේදී රජයේ පාර්ශ්වෙන් මම ඉල්ලීමක් කරනවා. මොකද්ද ඔබගේ Access to affordable capital වැඩසටහන? මොකද්ද ඉදිරිපත් කරන්නේ? මොකද මේක මොරටෝරියම් එකක් වෙන්න බෑ. මේ කාලවකවානුව තුළ ඇත්ත වශයෙන්ම කඩාවැටෙන ව්‍යාපාරවලට නැගී සිටින්නට අවස්ථාවක් ලැබෙන්නට ඕන. ඒ වගේම මම කියන්න කැමතියි පරාටේ නීතිය මගින් අපේට තවරන ලද දේපල වෙන්දේසි කිරීම අත්හිටුවමින් අනුමැතිය ලැබුණු දින සිට රාජ්‍ය බැංකුව එම කටයුත්ත කරත් පෞද්ගලික බැංකුව මූල්‍ය ආයතන අදාළ වෙන්දේසි කිරීම සඳහා පුවත්පත් නිවේදනත් නිකුත් කළා. මේ මල් ළඟ තියෙන ඔක්කොම නිකුත් කරපු නිවේදන ඔක්කොම තියෙනවා. මේකේ පුවත්පත් නිවේදන බොහොම කැත විදියට කටයුතු කරේ සමහර බැංකු. දැන දැන මේ ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන් රැකගන්නට අපි හැමෝම එකතු වෙලා වැඩසටහනක් කරනකොට හිතාමතාම මේ ඔක්ෂන් කරන නෝටිසස් මේ පරාටේ එක්සිකියුෂන්ස් ටික ක්‍රියාත්මක කරා. ඒවට ඔබතුමන්ලා යම් කිසි දිනුවක් ගන්නට ඕන. මොකද මතක තබා ගන්න මේ බැංකු පද්ධතියත් අධික ලාභ ලැබුවා. අර වැදගත් කියවනක් තියෙනවා. සමාජයක පොහොසත් සුළුතරයට බැරි නම් අසහනකාරී බහුතරය රැකගන්නට ඒ සමාජ ක්‍රමය කඩන් වැටෙනවා. මේ රටේ බැංකු පද්ධතියත් ඒක දැනගන්නට ඕන. සාධාරණ ලාභයක් උපයන්නට ඕන. මානුෂීයත්වයක් තියෙන්නට ඕන. අපි පිළිගන්නවා ධනවාදය. හැබැයි අපි පිළිගන්නේ ලුම්පන් ධනවාදය. අපි පිළිගන්නේ මානුෂීය ධනවාදය. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. තුන්වෙනි මාවත. මැද මාවත. ඒකයි අපේ ප්‍රතිපත්තිය. මේ විදිහට රජය වෙනස් වන්නට යනවයි කියන එක දැක දැක මේ අහිංසක ශුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ඒ අහිංසක දේපල ඒ අහිංසක මිනිසුන්ගේ දේපල වෙන්දේසි කිරීමට කටයුතු කරපු කණ්ඩායම් වලට යම් කිසි තීන්දුවක් ගන්නට ඕන. පනත් කෙටුම්පතට අනුව සංශෝධනය බලාත්මක වෙන දින සිට නොව කැබිනට් තීන්දුව ගත් දිනේ දක්වා බලපැවැත්වෙන පරිදි දේපල වෙන්දේසි අත්හිටුවීමට කටයුතු කිරීම වඩා සුදුසුයි අපි යෝජනා කරනවා. පරාටේ නීතිය යටතේ වෙන්දේසි කිරීමට නියමිත වත්තම් පිළිබඳ නිසිහා විධිමත් තක්සේරුවක් කර ඒවා යලි ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා වැඩපිළිවෙලක් වැඩගත් වෙනවා කියලා අපි යෝජනා කරනවා. ඒ වගේම දැන් මේ සහනේ දීලා තියෙන්නේ දෙසැම්බර් 15 දක්වා පමණයිනේ. අපි ගේන සංශෝධනයක් ඒ කාලයේ ඊට වැඩිය දික් කරන්නට ඕනේ කියන අදහස ඇතුව අපි නිකමට තර්කයකට කිව්වොත් හොඳයි දෙසැම්බර් 15 වෙනකන් අත්හිටවන්න. ඉන් පස්සේ මොකද වැඩපිළිවෙල? අර අන්තර් වාර කාලය තුළ වැඩපිළිවෙලක් නැත්තම් මේ කර්මාන්තකරුවන්ට ව්‍යවසායකින්ට නැගී සිටින්නට ප්‍රාග්ධන ශක්තියක් ලබා දෙන්න, කාරක ප්‍රාග්ධනයක් ලබා දෙන්න අපි ආපහු මුල් තැනට වෙනවා. ඒ නිසා විශේෂයෙන් මේක ගැනත් යම් කිසි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නට ඕන. දැනට බැංකුවලට අය වේ යුතු ණය පිළිබඳ ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලියක් සිදු කරන්නේද? එසේ නොමැතිනම් ලබාගත් ණය හෝ ඉන් කොටසක් හෝ කපා හැරීම පිළිබඳ අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්නට ඕන. ඇත්ත වශයෙන්ම ණය හිමියන් යලි ක්‍රියාවලියට ව්‍යාපාර ව්‍යවසායක සංවර්ධන නිෂ්පාදන සේවා ක්‍රියාවලියට එකතු කරන අලුත් සහන පැකේජයක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි කියන එක මම මේ අවස්ථාවේ යෝජනා කරා. එනිසා විශේෂයෙන්ම මගේ කතාව අවසන් කරන්නට පෙර මම ඉදිරිපත් කරන්න කැමති රජයේ නියෝජනය කරන අදාළ බලධාරීන්ට සහ මැති ඇමතිවරුන්ට අපි විශේෂයෙන්ම සංශෝධන හතක් ඉදිරිපත් කරනවා. පළවෙනි සංශෝධනයේ තමයි මෙම පනත යටතේ පරාටේ නීතිය ක්‍රියාත්මක වීම. පනත ක්‍රියාත්මක වීම 2026 දෙසැම්බර් 15 දිනතෙක් අත්හිටුවන්නේ කියලා අපි සංශෝධනය කරනවා. මොකද ඇත්ත වශයෙන්ම යම්කිසි සාධාරණ කාල පරාසයක් ක්‍රියාත්මක කරන්නට ඕන මේ කර්මාන්තකරුවන්ට ආපහු නැගිටින්. මේක නිකන් 2024 දේශපාලන මැතිවරණ තියෙන වසරක් කියලා නිකන් ජනතාව රවට්ටන්න අන්දවන්න. We should not hoodwink the people. ඒ නිසා මම යෝජනා කරනවා මේක 2026 දෙසැම්බර් 15 තෙක් ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන්නට ඕන. දෙවෙනි සංශෝධනයේ දැනට රුපියල් මිලියන 5ක් ලෙස සඳහන් වෙති පරාටේ නීතිය රුපියල් මිලියන 20ට අඩු ණය මුදල් සම්බන්ධයෙන් පරාටේ නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ලබා නොදීමේ සංශෝධනය. අපි විශ්වාස කරනවා තරේම ඒ සංශෝධනයට රජයේ අනුමැතිය ලබා දෙන්නට කටයුතු කරන්නට ඕන. ආරම්භක ලන්සුවක් නියම කිරීම අනිවාර්ය කිරීම හා ආරම්භක ලන්සුවකට වඩා අඩු මුදලකට වෙනත් පුද්ගලයෙකුට හෝ බැංකුවකට උකස් දේපල මිලදී ගැනීම තහනම් කරන්නට ඕන. ඇත්ත වශයෙන්ම මේ ව්‍යවසායකින්ගේ දේපල පික්කොකට් ගහන වැඩපිළිවෙලක් තිබුණේ. ඒ නිසා තුන්වෙනි සංශෝධනය හැටියට අපි මේ සංශෝධනය ඉදිරිපත් කළා. උකස් දේපල පරාටේ නීතිය යටතේ විකිණීමෙන් පසු බැංකුවට අය වේ යුතු මුදල අයකර ගැනීමෙන් පසු ඉතිරිවන මුදල දින 3ක කාලයක් තුළ ණයකට ලබා දීමට නියම කිරීම. අපි විශ්වාස කරනවා මේ 4 වෙනි සංශෝධනයත් ක්‍රියාත්මක කරන්නට රජය අනුගත වෙයි කියලා. 5 වෙනි සංශෝධනය මුල් ණය මුදල රුපියල් මිලියන 100කට අඩු අවස්ථාවකදී පරාටේ ක්‍රියාවලියේදී බැංකුවට අය විය යුතු මුදල වශයෙන් මුල් ණය මුදලේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය සහ ඒ මත එකතු වී ඇති පොලියෙන් 75%ක ප්‍රමාණයක් පමණක් අයකර ගැනීමට බැංකුවට ඉඩ ලබා දීම ක්‍රියාත්මක කරන සංශෝධනය. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මානුෂීයව බලලා ඒ දඩ පොලිය, වැල් පොලිය, එකතු වුණු පොලියෙන් යම් ප්‍රමාණයක් කපා හැරීමේ සංශෝධනයට රජයේ අනුමැතිය ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. 6 වෙනි සංශෝධනය අපි ඉදිරිපත් කරනවා. මුල් පනතේ 19 වන වගන්තියේ කපා හැරීම 18 වන වගන්තියට අදාළ වන්නේ මුල් ලන්සුවට වඩා අඩු මුදලකට දේපල මිලදී ගන්න අවස්ථාවකදීය. 11 වන වගන්තියට ගෙන එන සංශෝධනය මගින් එම අවස්ථාව 19 වන වගන්තිය තවදුරටත් ඇත්ත වශයෙන්ම අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා 19 වෙනි වගන්තියේ කපා හැරීම අපි ඉදිරිපත් කරන 6 වෙනි සංශෝධනය. 7 වෙනි සංශෝධනය 1990 අංක 4 දරන බැංකු මගින් ප්‍රධානය කරන ලද ණය අයකර ගැනීමේ පනතේ 22 වෙනි වගන්තියේ අර්ථකථනයක් ඇති වගන්තියේ මුල් ලන්සුවට සම්බන්ධ නව අර්ථකථනයක් ඇතුළත් කිරීම ඊට හේතුව මුල් ලන්සුව තීරණය කිරීමේදී ස්වාධීන තක්සේරුකරුවෙකු මගින් දේපල තක්සේරු කළ යුතු බවට තීරණය කිරීම. විශේෂයෙන්ම මම මේ කරුණු කාරණා ඉදිරිපත් කරන මේ සංශෝධන සහිතව මේ පනත අද සම්මත වීම තුළ තමයි අපිට ඇත්ත වශයෙන්ම පූර්ණ සතුටක් ලබා ගන්නට පුළුවන්. අපි ඇත්ත වශයෙන්ම සම්පූර්ණ ක්‍රියාවලියක නිරත වුණයි කියලා. ඒක එතකොට කම්ප්ලීට්, ඒක අංග සම්පූර්ණයි. ඒ නිසා මේ සංශෝධන රහිතව ක්‍රියාත්මක වීම අපි දකින්නේ අසම්පූර්ණ ක්‍රියාවලියක් හැටියට. එසේ නොකරන්නේ කියලා මම මේ අවස්ථාවේ රාජ්‍ය පාර්ශ්වයෙන් ඉල්ලීමක් කරමින් අවසාන වශයෙන් මේ ක්‍රියාවලිය තුළ මම මුලදීම කිව්වා අවුරුදු දෙකහමාරකට තුනකට ආසන්න කාලයක් මේ විෂය පිළිබඳ කතා කිරීමේදී අපිට ඒ වැටි වැටි නැගිට ශුද්‍ර කුඩාහ මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් වෙනුවෙන් පෙනී සිටින්නට ඒ ශක්තිය ලැබුණා. ඉතිහාසයේ පුරාවටම විද්වතුන් විවිධ ආදර්ශ ලබා දීලා තිබෙනවා. කන්ෆියුෂියස් කියනවා, "It does not matter how slowly you go, so long as you do not stop." නොනවතින ගමනක නිරත වෙන්නට ඕන. අපි ශුද්‍ර කුඩාහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකින් වෙනුවෙන් නොනවතින හඬක්, නතර නොවන හඬක් ගමනක් අපි ක්‍රියාත්මක කරා. ගමන අත් නොහැර ඉදිරියට යන තාක් ඔබගේ ගමන කෙතරම් මන්දගාමීද යන්න ඇත්ත වශයෙන්ම වැදගත් වන්නේ නැහැ. බෙන්ජමින් ඩිස්රේලි ප්‍රකාශ කළා තිබෙනවා, "Through perseverance, many people win success out of what seemed destined to be certain failure." නොපසු බස්නා උත්සාහය තුළ බොහෝ පුද්ගලයෝ ආරම්භයේදී අනිවාර්ය පරාජයකින් අවසන් වනු ඇතියයි පෙනී ගිය අවස්ථාවන් පවා ජයග්‍රහණින් අවසන් කරපු අවස්ථා තිබෙනවා. දැන් මම කියව 18 වතාවක් මේ විෂය ගැන කතා කරයි කියලා. ආරම්භයේදී තිබුණේ අන්ධකාරය. කියන කියන දෙයට විරුද්ධ වෙනවා. නැහැ කියනවා, බැහැ කියනවා, බලමු කියනවා, පස්සේ බලමු කියනවා. හැබැයි කොහොම හරි අන්ධකාරය තුල රිදී රේඛාව නිර්මාණය වුණා. මම දන්නේ නැති රිදී රේඛාව නිර්මාණය වුණේ මේ 2024 ජනාධිපතිවරණයක් සහ තවත් මැතිවරණ ගණනාවක් තියෙන නිසාදෝ කියන එක මම දන්නේ නැහැ. නමුත් කමක් නැහැ, මොනම හේතුවකට හරි මේ රිදී රේඛාව නිර්මාණය වුණා. ඒ ගැන අපි සතුටු වෙනවා. අවසාන වශයෙන් ඒබ්‍රහම් ලින්කන් මැතිතුමාගේ ප්‍රකාශය, "I am a slow walker, but I never walk back." මම සෙමෙන් ගමන් කරත් මම හැබැයි ආපස්සට ගමන් කරන්නේ. මෙන්න මේ විශිෂ්ටින්ගේ ඒ වැදගත් ක්‍රියාවන්, ඒ වදන් තුල අපි සතුව දැඩි අධිෂ්ඨානයක් ඇති වුණා. මේ රටේ දලදේශීය නිෂ්පාදිතයට 50%-55% අතර දායකත්වය ලබා දෙන, මේ රටේ ව්‍යවසායකින්ගෙන් 75% වන, ඒ වගේම 145%කට ඒ රැකී අවස්ථා ලබා දෙන ශුද්‍ර කුඩාහ මධ්‍ය පරිමාණයේ කර්මාන්ත කරුවන් වෙනුවෙන් අපි සතුටු වෙනවා, අපි ආඩම්බර වෙනවා. සමග ජන බලවේගයත් සමග ජන සන්ධානයත් වචනේ පරිසමාප්තාර්ථයෙන්ම දිවිහිමින් පෙනී සිටියා. එනිසා මේ කර්තව්‍යන්වලදී මට තියෙනවා විශේෂිත වූ නම් කිහිපයක් මතක් කරා. මහේන්ද්‍ර පෙරේරා මැතිතුමා, සුසන්ත ලියනාරච්චි මැතිතුමා, චානිය අබේසුන්දර මැතිනිය, ඒ වගේම රාඝවන් මැතිතුමා ඇතුළු මම මේ නම් කිහිපයක් පමණයි කිව්වේ. මොකද මේ ඈත් එක්ක කතා කරලා තමයි මුළු සමූහයත් එක්කම කතා කරන්නේ. එතකොට පහුගිය දවස්වල තිබුණා ශුද්‍ර කුඩාහ මධ්‍ය පරිමාණයේ කර්මාන්තකරුවන්ගේ ඒ ව්‍යවසායක සංගමයේ නිර්මාණය. ශෂිකා මැතිනිය ඒකේ සභාපතිතුමිය ඇතුළු නිලධාරී මණ්ඩලය පමණක් නෙවෙයි, විශාල සමාජිකින් ප්‍රමාණයක්. දැන් ඒ අය ප්‍රයත්නයක් දරනවා විදේශීය ආයෝජකින්, විදේශීය දහනපතියන්, විදේශීය භාරකාර අරමුදල්, ට්‍රස්ට් ෆන්ඩ්ස්, ඉක්විටි ෆන්ඩ්ස් සම්බන්ධ කරගෙන කොහොම හරි මේ ආයතනවලට අවශ්‍ය මූල්‍ය ශක්තිය කොහොම හරි සපයා ගන්න කරුණා කරලා එතුමන්ලා දරන උත්සාහයට ඍජු රාජ්‍ය මැදිහත් වීමක් ක්‍රියාත්මක කරලා අද මේ පනත ගැනීම බොහොම වැදගත්. අපේ හනට සවන් දීම ගැන රජයට ස්තුතිවන්ත වෙනවා. කරුණා කරලා සංශෝධන හතක් එකඟ වෙලා මේක අංග සම්පූර්ණ පනතක් බවට පත් කරනවා පමණක් නෙවෙයි, මම මුලින් කියපු කාරණාව මේ ව්‍යවසායකින්ට නැගී සිටින්නට අවස්ථාවක් ලබා දෙන්න. විශේෂයෙන් මම කියන්න කැමති මේ ව්‍යවසායකින් රැක ගන්නවා වගේම අපේ රජයක් තුළ නව ප්‍රතිපත්තියක් හැටියට New Business Startups 10 lakhs, 1 million ලක්ෂ 10ක් නව ව්‍යවසායකින්, ඒ කියන්නේ ඉන්න ව්‍යවසායකින් රැකගෙන නව ව්‍යවසායකින් ලක්ෂ 10ක් බිහි කරන වැඩසටහනකට අපි ප්‍රවේශ වෙනවා කියලා ප්‍රකාශ කරනවා. සවන් දුන් සියලුම දෙනාට ස්තුතියි.
Thank you.